Honorable Rohit Abe Gunawardana, you have 25 minutes.
Bomisuti Garu Sabhapati Tumani, Usaljana Panat Ketumpate, Ayavaya Karaka Sabhavastave, Atigaru Janadhipatituma, Agramate Karyale Atulu, Siluma Commission Sabha Atulu, Adame Karaka Sabhavastave, Velavalabadi Musambanding, Utumaris Sutuantavino. Evagema Tigaru Janadhipati, Ryan Vikramasinghe Mathuma, Ada මේ සභාව අමතා ඉතා හොඳ කතාවක් කළා. මේ රටේ සමස්ත ජනතාවගේ හදවතට එතුමා කතා කළා. එතුමා ඇත්ත ඇති සැටියෙන් කතා කළා. ගරු සභාපතිතුමනි අපි දන්නවා පෞගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිතුමා හැටියට පෞගිය වසරේ මේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරලා 2022 අරගලයකට මුණ දෙන්න සිද්ධ වුණා. ඒ අරගලයේ අවස්ථාවේදී එතුමාගේ මිරිහානේ ගෙදරට ඇවිල්ලා ඒ මිරිහාන ගෙදර වට කරලා එතුමාට හිරිහැර කළා එතනින් පටන්ගත්තු අරගලය අවසානයේ ජනාධිපතිතුමා කිව්වා වගේ ජනාධිපති ලේකම් කාර්යාලය අරගල කරුවන්ගේ අත්අඩංගු භාණ්ඩයක් බවට පත් වුණා. ඒ අත්අඩංගු භාණ්ඩයේ බවට පත් වෙලා මාස 3ක් ඒ අරගල භූමියේ කටයුතු කරන්න සිද්ධ වුණා. ඒ වෙලාවේදී ගරු සභාපතිතුමනි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නව අගමැතිවරයෙක්ව පත් කරන්න එතුමා කටයුතු කරන වෙලාවේ නම් කීපයක් ඒ අගමැති ධූරයට එතුමා විසින් නම් කළා. වත්මන් රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නම, වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ නම, ජනතා යුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ නම, සරත් පොන්සේක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ නම, ඩල සලහප්පෙරුම විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීතුමාගේ නම මේ නම් කීපයක් කියවුණා. ඒ වෙලාවේ අගමැතිකම වෙන්දේසි භාණ්ඩයක් බවට පත් වුණා. ඒ වෙලාවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි දේශපාලන මත දෙකක හිටියා. අපි එදා බොහොම කැමැත්තෙන් කිව්වා මේ කියපු නම් වලින් අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපි සම්පූර්ණ එකඟයි. මේ තියෙන රටේ තත්ත්වය, ආර්ථිකයේ කඩාවැටීම, අරගල කළුවන් විසින් කැලෑ නීතියක් රට තුළ ස්ථාපිත කිරීම, මෙන්න මේ කාරණා එක්ක අපි එකඟයි. අත්දැකීම් තියෙන ජාත්‍යන්තරයත් එක්ක කතා කරන්න පුළුවන් මේ රාජ්‍ය නායක අගමැතිවරයා වඩ පත් වෙන එකට අපි එකඟයි. අපි එකඟ වුණා. මම මේ අද මේ වැය ශීර්ෂයේදී ඒක කියන්නේ ඇයි ගරු සභාපතිතුමනි? ගරු සභාපතිතුමනි එදා එතුමා ඒ අගමැති පුටුවට ඇවිල්ලා මයි නමවෙන්ද පටන් ගත්තක ජුලි මාසේ නමවෙන්ද වෙනකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව ගෙදරින් එළවලා එතුමා නොගියනම් එතුමා අද ජීවතුන් අතර නැහැ. එතුමා එතනින් ගියේ නැති වුණා නම් වරායේ භූමියට ගිහිල්ලා නැවකින් තිරුකරාවල් ගියේ නැති වුණා නම් එතුමා අද ජීවතුන් අතර නැහැ. ඒ වෙලාවේදී එතනින් පස්සේ ජනාධිපති වරයෙක්ගේ අවශ්‍යතාවය තිබුණා. ජනාධිපතිකම පුරප්පාඩු වුණා. ඒ පුරප්පාඩු වෙච්ච වෙලාවේ මේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට මේ පාර්ලිමේන්තුව ඇතුළෙන් ජනාධිපතිවරයෙක් තෝරගන්න තියෙන එකම ක්‍රමය තමයි පාර්ලිමේන්තුවේ 225න් වැඩි දෙනෙක්ගේ කැමැත්ත තියෙන කෙනා ජනාධිපතිවරයා බවට පත් වෙනවා. අපි හදවතින්ම අපි ඒ වගකීම බාරගත්තා. වත්මන් අගමැතිවරයා තමයි ජනාධිපතිවරයා බවට පත් වෙන්න ඕනේ කියලා අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි ඒ වගකීම බාරගත්තා. ගරු සභාපතිතුමනි මෙතන ඉන්නවා මගේ දිස්ත්‍රික්කයේ නායකයා. මම ගරු කරන දේශපාලන නායකයෙක්. බොහොම කෘතාස්ත දේශපාලන නායකයෙක්. මම තාමත් මගේ අයියා කියලා කතා කරා. අපේ දේශපාලන කෙලෙයි ගුණ අපිට හොඳට තියෙන මිනිස්සු. මම පාර්ලිමේන්තුවේ අපි අතුල්ලන දොරටුව ගාවදී මට හම්බ වුණා මංගව අයියේ. දැන් එනවා රයිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිගල ඡන්දේ මොකද කරන්නේ? මට එක දෙයක් කිව්වා ගරු සභාපතිතුමනි. මම අද කියනවා මේක බෙල්ගාම හිටපු අමතිතුමනි. මල්ලි මම දන්නවා මේ ලේකන හදන්නේ උඹලා එක්ක අහුවෙලා. මගේ නමත් දාගනින් මේකට. මම ඡන්දේ දෙනවා. මොනව කරන්න ප්‍රජාතන්ත්‍රවාදී රට තුල තියෙන්න ඕනේ. කලා නීතිය ඉර දෙන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න එකම කෙනා දැන් රයිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි. මතකයිද? වෙල්ගම ඇමතු ගරු සභාපතිතුමා. මම මේක කිව්වේ ඇයි? යම් විදියකින් මම මේ සුදුණු ගානව නෙවෙයි ගරු ජනාධිපතිතුමාට. මේ රටේ තිබුණු තත්ත්වයත් එක්ක යම් විදියකින් මම මේ කියපු නම් අතුරින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති නොවුණා නම් වෙන කෙනෙක් ජනාධිපති වුණා නම් අමුසොන් පිටියක් මේ රට අද. එහෙනම් ඒනේ පත් වෙන ජනාධිපති අරගල කරුවන්ගේ සිරකරුවෙක්. අරගල කරුවන්ගේ සිරකරුවෙක් ඔහු. එහෙම වුණා නම් අරගල කරුවෝ මේ රට කැලෑ නීතියෙන් මේ රට සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව මේ රටේ සම්පූර්ණම මේ ක්‍රමවේදය විනාශ කරන දේශපාලනය කරපු අපේ ගවල් ගිනිති උඩට කමක් නැහැ. ඒවා ගිනිති උවයි කියමුකෝ. හැබැයි කතාවක් තියෙනවා ගමේ ලබ්බඩ දීපු අතම තමයි පුහුලට දියන්නේ කියලා. මේ පඩිපෙළ වගේ ආවේ මේක අවසානේ පාර්ලිමේන්තුවට එන්න හදනකොට තමයි ජනාධිපතිතුමා එක නැවැත්තුවේ. හැබැයි පාර්ලිමේන්තුවට ආවනම් ඊට පස්සේ යන්නේ අධිකරණයට. ඊට පස්සේ යන්නේ අධිකරණයට රූපාලි සංස්ථාවට ගියා. මුළු රටම එහෙම් පිටින්ම අස්ථාවර භාවයකට ඇති කරනවා. ජනාධිපතිතුමනි මෙන්න මේ ප්‍රශ්නේ මම අහනවා. අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට අපි දිගින් දිගට කිව්වා. අපේ හිටපු ජනාධිපති අපේ නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අවුරුදු 11ක් මේ රටේ ජනාධිපතිවරයා හැටියට යුද්ධය අවසන් කරපු නායකයා එතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ජනාධිපතිකම කරනකොට කරදර කරේ නැහැ ඒ කැබිනට්ටුවේ අපි හිටියා. එතුමා බොහොම නියතමානීව ජනාධිපතිතුමාට ජනාධිපතිකම කරන් යන්න දුන්නා. හැබැයි අරගලේ වෙලාවේදී එතුමා කිව්වා මේකට මූණ දෙන්න. හැබැයි මොකද්ද ප්‍රශ්නය? හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අලුත් හමුදාවක් ගෙනාවෙත් නැහැ. ගුවන් හමුදාව, නාවික හමුදාව, ඒ වගේම අපේ යුද හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය අලුතෙන් ගෙනාවේ නැහැ. ඒ හිටපු සියලුම හමුදාපතිවරුන්ව පොලිස්පතිවරුන්ව පාවිච්චි කළා අරගලයට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ටික ගත්තා. ක්‍රියාමාර්ග ටික ගත්තා ගරු සභාපතිතුමනි. 60,000 කීම මැරුවේ නැහනේ. ඉතිහාසයේ මැරුවා වගේ. අද සමහර අය කතා කරනවා අලුතෙන් ඉපදිලා වගේ. සමහර අය කතා කරන්නේ අලුතෙන් ඉපදිලා වගේ. මනෝ ගණේෂන් මන්ත්‍රීතුමනි. 60,000ක් මැරුවා. කුමාර වෙල්ගම ඇමතුමාගේ ජීවිතේ දසම ගානේ මැරුණේ නෑ. දසම ගානේ වගන්නේ. ඔබතුමා දැන් කිව්වනේ බොහොම එකඟයි කියලා ජනාධිපතිතුමත් එක්ක. මතක තියාගන්න. දැන් මේ යන විදියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට දේශපාලන මතදයක හිටපු රෝහිත අබේගුණවත් දැන් ලැති මේ ඔක්කොම එක දණකට ගේන්න පුළුවන් වුණා නම් සජබේ ඉන්න වැඩි කොටසකුත් තව වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් එකඟ වෙනවා. එකඟ වෙනවා. ඒ කියන්නේ එකඟ වෙනවා කියන්නේ ඉනාබේ හෙද්දිලා නෙමෙයි. ඔය ගායන්තලා වගේ රවුප් වකීම්ලා වගේ බුද්ධියට ගැන හිතන අනාගතය ගැන සුභවාදීව හිතන අය කල්පනා කරයි ඒද බීද. සාපේක්ෂවනේ බලන්නේ. ඒට වඩා බී හොඳයිද? බීට වැඩිය ඒ හොඳයිද? අන්නෙම සාපේක්ෂව බලනකොට කල්පනා කරයි කොතනද ඉන්න ඕන තැන. දේශපාලනයේ සදාකාලික මිතුරෝත් නැත. දේශපාලනයේ සදාකාලික හතුරෝත් නැත. එහෙම හතුරුකම් හිටියනම් අපිටයි රයන් වික්‍රමසිංහ ජනාධිපති එකට ඉන්න පුළුවන්ද? අපි ඇත්ත කියන මිනිස්සු. හැබැයි අපි ඉන්න කඳ උර ආරක්ෂා කරන මිනිස්සු. අපි කවදාකවත් කඳ උර පාව දෙන මිනිස්සු නෙමෙයි. අපි කඳ උර පාව දෙනවා නම් අපි මහින්ද රාජපක්ෂ කියන ඒ අසහාය නායකයව දාලා ගිහිල්ලා අපි දාලා යන්නේ නැහැ. මේ රටට එතුමා කර මෙහෙවර තව ආත්ම ගානක් යනකම් මේ රටේ ජනතාව කියනවා. එනිසා ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා ඇත්ත කියනවා. මං ඒකයි කිව්වේ. මං පෙරේදමයි කතාවෙදි කිව්වේ ඊළඟ ජනාධිපතිවරයෙක් එනකොට බොරු කියන ජනාධිපති දිනයි, ඇත්ත කියන ජනාධිපති පරිදි. දැන් ඔබතුමා බොහොම පැහැදිලිව කිව්වනේ. එදා ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ මෙන්න ලාභ ලබන ආයතන ඒවත් ප්‍රතිව්‍යුහගත කරා. හවුල් සමාගම් කරා. කෙලින් කිව්වා මේ රටට දැන් ඇත්ත කියන්න ඕනේ. භාණ්ඩාගාරේ සල්ලි නැතුව භාණ්ඩාගාරේ සල්ලි తీනවයි කියන්න හොඳ නැහැ. එහෙම කිව්වොත් තමයි අපිට වැරදුනේ. එහෙම කියලා තමයි අපි වරද්ද ගත්තේ. ඒ වරද්ද ආයි කරන්න බෑ අපිට. ඒ නිසා මගේ පෞද්ගලික මතය අර 420ක් තියෙනවා ආර්ථිකය පල්ලෙහාටගෙන දාන ආයතන 420ක් හැමදාම භාණ්ඩාගාරේ ගාවට යන්න ඕනේ. භාණ්ඩාගාරේ ගාවට ගිහලා එතනින් පඩි ටික ඉල්ල ගන්න ඕනේ බිලියන ගණනාවක්. මේ ආයතන සියල්ලම ප්‍රතිව්‍යුහගත කරන්න. එහෙම නැත්නම් මේ රට යන්න බෑ. මොකෝ අපිට තෙල් තියෙනවද? එහෙම නැත්නම් වෙනත් අපිට ආදායම් මාර්ග විශේෂයෙන් තියෙනවද? නෑ. එනිසා ඇත්ත ඇතිසැටියෙන් කතා කිරීම ගැන ඔබතුමා ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි, මේ ලක්ෂ්මන් කිරියල්ල ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමා, විපක්ෂ සංවිධායකතුමා, එතුමා කියනවා කතානායකතුමාට කරුණා කරලා ඡන්දයක් දෙන්න. කරුණා කරලා ඡන්දයක් දෙන්න. අපි ඡන්දෙ නුදුන්නොත් අපි අනිවාර්යෙන් පාරට බහිනවා. අපි අධිකරණයට යනවා. බොහොම හොඳයි. අධිකරණයට යන්න ඕන. ස්වාධීන අධිකරණයට අපි සියල්ලම හිස නමන. අධිකරණයට යන්න ඕනේ. ගිහිල්ලා ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දයක් ලබා ගන්න ඕන. ඒක සාධාරණ. හැබැයි මං එතුමා මට වැඩිය ජ්‍යෙෂ්ඨත්වය පළපුරුද්ද තියෙන හිටපු ඇමතිවරයෙක් ඇටියට එතුන් මම මතක් කරන එක දෙයක්. කරු සභාපතිතුමනි, 2015 ජනවාරි මාසේ 8 වෙනිදා ඔබතුමාට මතකයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති වුණා. වත්මන් ජනාධිපතිතුමා අගමැති රයිල් වික්‍රමසිංහ මැතිතුමා. එදා අපි වෙල්ගම ඇමතිතුමා ලේක කඳ උරක. ඒ ඉන්නකොට ලංකාවේ පළාත් පාලන ආයතනවල වැඩි බහුතරයක බලය තිබුණේ අපිට. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පක්ෂයේ ඉන්න ඒ කඳ උරයාට තමයි වැඩි බලය තිබුණේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කැඳෙව්වා 2015 ජනවාරි මාසේ 15 වෙනිදා සියලුම සභාපතිවරුන්ව කැඳෙව්වා. එතුමා ජනාධිපති හැටියට කැඳවලා කිව්වා බොහොම හොඳයි, ඕගොල්ලෝ කාලය මට දික් කරන්න පුළුවන්. මට දික් කරන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ තීන්දුවක් ගන්න ඕන. මොකද තීන්දුව? ඕගොල්ලෝ මාත් එක්ක ඉන්නවද මහින්දත් එක්ක ඉන්නවද කියලා තීන්දුව කරන්න ඕන. අනේ මැතිවරණ කොමිසම් සභාව, මැතිවරණ කොමිසම් සභාව, දැන් මේ 19 වෙනි සංශෝධන අපි ගෙනල්ලා මොකද්ද මේ කොමිසම් සභාවලට දෙන්නේ? ස්වාධීනව තමන්ගේ කොමිසම් සභාවේ ස්වාධීන අයිතියෙන් වැඩ කරන්න. හැබැයි ජනාධිපතිවරයා ගෙන්නලා අහනවා කා එක්කද ඉන්නේ, කඳවුර කා එක්කද යන්න කියනවා. ආයි කඳවනවා. ජනවාරි මාසෙම 24 වෙනිදා දින 45ක් දෙනවා මම ඔයගොල්ලන්ට. දින 45 ඇතුළත ඔයගොල්ලෝ මාත් එක්ක මහින්ද වැතාරලා ඇවිල්ලා මාත් එක්ක එකට හිටගත්තොත් මම විසිරවන්නේ නැහැ. නාමිකවද කොමිෂන් දාන්නේ? නාමිකවද මේ සංශෝධන ගේන්නේ 19 20 21 කියේ කියේ? කොමිෂන් සභාවක් ගෙනල්ලා කොමිෂන් සභාවක් පත් කරනව නම් කොමිෂන් සභාවට කොන්ද ගලින්ජන් ඒ වැඩේ කරන්න ඉඩ තියන්න ඕනේ. රටේ ජනාධිපතිවරයා ඊට පස්සේ මොකද්ද කරන්නේ? අර සභාපතිවරු කියනවා අපි එකඟ නැහැ. අපි මහින්ද මහත්තයව දාලා එන්නේ නැහැ. බහුතරය කියනවා. මොකද්ද ගන්න තීන්දුව? එතකොට තීන්දුව අරගෙන 2015 මැයි මාසේ 15 වෙනිදා පළාත් පාලන ආයතන ටික සියල්ලම විසුරුවා දානවා. සියල්ලම විසුරුවා හරිනවා. මෛත්‍රී පාරසීසේන ජනාධිපතිතුමා. ඒ සියල්ලම විසුරුවට පස්සේ ඒ සියල්ලම විසුරුවල අවසන් කරනවා. ඒක අවසන් කරාට පස්සේ ගරු සභාපතිතුමනේ අපි විපක්ෂය අපි මහින්ද රාජපක්ෂ මහත්තුමාගේ නායකත්වය යටතේ අපි විපක්ෂයේ ඉඳගෙන අපි ගතිවරණය ඉල්ලනවා. අපි කොමිෂන් සභාවට යනවා. ගරු සභාපතිතුමා හම්බ වෙනවා. එතුමන්ලා අපිට කරුණු පැහැදිලි කරනවා. හැබැයි අපි එතුමන්ලට කවදාකවත් අපි චෝදනා කරන්න ගියේ නැහැ. අපි එතුමන්ලට නෙවෙයි චෝදනා කරේ. අපි මේ පාර්ලිමේන්තුව ඇතුලේ අපි ජනාධිපතිවරයාට ආණ්ඩුවට කිව්වා කරුණාකරලා මැතිවරණය තියන්න. හැබැයි මැතිවරණය තියන්න ඉස්සෙල්ලා මම මේ අරගල කරුවන්ට සහ අරගල උදව් කරපු අයට මතක් කරන්නේ. දැන් ඉන්න මහින්දානන්ද හිටපු ඇමතුමා මාර වෙල්ගම ඇමතුමා සාක්ෂි දරනවා. අපි 2017 ලංකා දේශපාලන ඉතිහාසයේ වැඩිම ජනතාව ගෝල් පේස් පිටර ගෙනාපු මෛරලිය කරා ලක්ෂ 10කට වැඩිය සෙනගක් අපි කොළඹට ගෙනාවා. හැබැයි කොළඹට ගේනකොටත් මැතිවරණයට දින දීලා නැහැ. පළාත් පාලන මැතිවරණ දින දුන්නේ නැහැ. එහෙනම් මේ අරගලයෙන් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව අරගලයෙන් නම් මැතිවරණ ගන්න ඕනේ. ඉන්න මහජනිත එළවන්න ඕන ක්‍රමය ඒකනම් එදා අපිට තිබුණ නැද්ද කොළඹ වට කරන්න? එදා අපිට තිබුණ නැද්ද මුළු කොළඹ වට කරන්න? ජනාධිපති මන්දිරේ වට කරන්න, අරලියගහ මන්දිරේ වට කරන්න, මුළු කොළඹම වට කරන්න තිබුණා. ඒක සංවිධානය කරපු කෙනෙක් හැටියට මහින්දානන්ද අමුතුතුරු මතකද අපි කිව්වා අරලියගහ මන්දිරේ ඉස්සරහන්වත් පෙළපාලිය ගේන්න එපා කියලා කිව්වා. ලංකා වටෙන් ආපු මිනිස්සුන් කිලෝමීටර් 5ක් විතර පයින් යන්න වුණා අරලියගහ මන්දිරය ගාවට එන්නේ නැති කරන්න වැඩ කළා. ඒකයි ප්‍රජාතන්ත්‍රවාදය. ඒකයි ප්‍රජාතන්ත්‍රවාදය. එතකොට කිරියල්ල මගේ මිත්‍ර ඇමතිතුමා ඒ ආණ්ඩුවේ බලවත් ඇමතිවරයෙක් කරලා ඉන්නකොට අනේ අවුරුදු 3ක් 2018 පෙබරවාරි 10 දන් දෙතිව්වේ. ඒක තියන්නෙත් නෑ අපි අධිකරණයට ගියා. අධිකරණ තීන්දුව එන්නේ ඉස්සෙල්ලා මේගොල්ලන්ට මොකක්කෝ දැනුණා ඉවක් යම් විදියකින් අධිකරණ තීන්දුවක් දුන්නොත් මැතිවරණය තියන්න ඕනේ කියලා අන්න පෙබරවාරි 10 දුන්නා මැතිවරණය. ඒකෙන් තමයි පළාත් පාලන මැතිවරණය තියන්න පුළුවන්කම ලැබුණේ. අර මම මතක් කරනවා විපක්ෂ නායකතුමා නොහිටියත් එදා මේ මැතිවරණ ගැන අද කියන එක මම මේ මැතිවරණ කල් දාන්න කරන පැහැදිලි කිරීමක් නෙවෙයි මේක. දිනන්න හරි වරදින්න හරි ඡන්දේ තියන්න ඕනේ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. මම කියන්නේ පෞගේ ඉතිහාසය මතක් කරලා දී. ඊළඟට පළාත් සභාව. පළාත් සභා මැතිවරණය. මේ වෙනකොට පළාත් සභා මැතිවරණය සබරගමු පළාත් සභාව විසුර වෙන්නේ 2017 9 26 අවුරුදු 5යි. අවුරුදු 5යි. පළාත් සභාවට අහිමි වෙච්ච පළාත් සභාවට සබරගමුවට සහ උතුරු මැද නගරයට අවුරුදු 5යි. බස්නාහිර දකුණ සහ අනිකුත් ප්‍රදේශවලට අවුරුදු 3ක් පළාත් සභාව අහෝසි. පළාත් සභාව අහෝසි කියලා කියන්නේ අපි දන්නෝ මේ 13 වෙනි සංශෝධනයත් එක්ක නොඑක එක එක මතවාද තියේ. නමුත් ගරු සභාපතිතුමනි පළාත් සභාව අහෝසි කියලා කියන්නේ පළාත් සභාව තියෙනවා. ඒ වියදම් ටික එහෙම්මම වෙනවා. නැත්නම් මහජන නියෝජිතයෝ ටික විතරයි. හරිද මනෝගනේෂන් මගේ මිත්‍ර මන්ත්‍රීතුමනි? පළාත් සභාව තියෙනවා. ඒ යාන වාහන ටික යනවා. මුදල් වෙන් වෙනවා. නිලධාරී ඉන්නවා. මහජන නියෝජිතයෝ නැහැ. ஆண்டுகாரவருண்ட பலதலப்பவர்களா தீரும். ஆண்டுகாரவர் உங்க பிரச்சனையாக நவே ஆண்டுகாரவரை கூட புழுவாந்த அமதி ஒரு ஹத்தரதிலே சாக மகாமத்தூருக்கு விஷய பாத்தையா கரன் ஏனம் பலாசபாய பிரச்சனையா தீரும். ஒன்னத்தான் கியன் அவை பலாசபாவது அது மே பார்லிமேந்துவே கிரியல்ல மந்திரிதுமா ஹிட்டபு பார்லிமேந்துவே 2017 செப்டம்பர் மாசி 21 வெந்தா மட தாம மதகை மஹிந்த ஜனாதிபதித்துனி மகே உபந்தினே தவசே சுகத்தா ஸ்டேடியம் எகே மகே உற்சவயத் திபுனா எதா சந்தே பாவிச்சி கரன்ன ராத்திரி 10 வெனகம் மேகே சந்தே கத்தா ஹெலிகாப்டர்ஸ் டிக ஏரியா துணென் தேகே சந்தேயக் கன்ன மொகத்த சன்சோதனே பலாசபாவட காந்தா நியோஜனே வடி கரன்ன ஓடி காந்தாவோடிக கேன்ன கீல்லா தேய் ஹாமுதுனே அவுருது 5 காந்தாவுகே அவுருது 5 கசாதயக் கதா கரகத்தம் தேய்யனே அத கதா கல ஹெட கேனவா மே மொகத் துவமனா மே மே தன் மதிவர்ண கன கதா கரனாய ஏனிசா மதிவர்ண கன கதா கரனாய இதிஹாசே ஹசிரெச்சி விதிய கியாதுன் நத்தம் மங் இதன்னே க இதாம ஏயட தனுன் தீம அபே வககீமக் பாட பத் வெனோ பார்லிமேன்ட்வத் ஏமை கரி சபாபித்துமனி பௌகே பார்லிமேன்ட் மதிவர்ணே வெனகொட அபி தக்கா 20 அப்ரல் மாசி 20 வெந்த பார்லிமேன்ட் மதிவர்ணட தின நியம கரா கோவிட் தத்தே வர்தனே உனா ஜனாதிபதிமா தீந்து கரா கோவிட் எகத் எக ஜந்தே தியன்ன ஒன்னே கீல அகோஸ்ட் மாசன கால் தம்மா அகோஸ்ட் மாசன கால் தெடக மகே அம்மே காகாபு காகே இல்ல உகுர லேரா வெனகம் காகாவா அப்போ கோவிட் தீஞ்சி ஜந்தே தியன்ன பே யன்ன பே மொகத ஹேதுவ
ஹானரபிள் மெம்பர் யூ ஹேவ் 2 மோர் மினிட்ஸ்
යන්න බෑ බොහොම අමාරුයි කියලා කෑ ගැව්වා ඒ කෑ ගහලා මට
you have 2 more minutes
yeah thank you එලිසා කෑ ගැව්වා මොකද හේතුව ඒ වෙලාවේ ඔවුන්ට පාර්ලිමේන්තු මැතිවරණ අවාසිදායකයි ඉතින් අවාසිදායක හින්දා පාර්ලිමේන්තු මැතිවරණේ කල් දාක මේකයි ඉතිහාසයේ ගරු මන්ත්‍රීතුමනි එනිසා
Honorable man organization, what is the point of
Chanda Kalda Punatan Chanda Pavatan Kabati Chikale Mostavadi Ma Vartaman Janabata Mevatiti.
Honorable man organization, thank you.
Janabata Mevatiti.
Obutuma Hituwa, Ane Mano, Hansa, Mama Eka, then Pahadil Kua at the Mankuini, Etumatama Idi, Etuma Idi, Agamatuma Idi, Aluwe, Tamana, and Nangay. Why two bars is there as Gutuma? එනිසා ගරු මන්ත්‍රීතුමනි මට දෙන්නේ වෙලාව එනිසා දැන් අපි බොහොම පැහැදිලිව කියනවා මේ මේ ගරු සභාපතිතුමනි අපි අධිකරණය ගැන කතා කළා කිරියල්ල මන්ත්‍රීතුමා එතුමා නීතිඥයෙක් මම නීතිඥ මහත්තයෙක් නෙවෙයි එතුමා මං ආගෙන කියනවා ගරු සභාපතිතුමනි ඔබතුමා මේක අපේ අපේ මහලේකම්තුමාගෙනුත් මේක දැනගත්ත උනේ එතුමා කියනවා අධිකරණයක ක්‍රියා අධිකරණයක නඩු තීන්දුවක් ගැන මේ පාර්ලිමේන්තුව කතා කරන්න පුළුවන්. ඔව් පාර්ලිමේන්තුවේ පුළුවන් පාර්ලිමේන්තුව වරප්‍රසාද දින නිසා. පාර්ලිමේන්තුව වරප්‍රසාදවල මුවා වෙලා මේ පැත්තේ යාට බයිනවා හොඳටම හොරු කියනවා ආපහු අනිත් පැත්තේ මේ පැත්තට බයිනවා. හැබැයි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද හේතුව පාර්ලිමේන්තුව ඇතුලේ. වරප්‍රසාදවල මුවා වෙලා. හැබැයි එතුමා ආපහු කියනවා පාර්ලිමේන්තුවේ එළියත් පුළුවන්ලු මේක කතා කරන්න. මට සැකයක් තියෙනවා රංජන් රාමනායකව අමාරු දැම්මේ මෙතුමාද කියලා.
Honorable member, please wind up.
Yeni sa Ranjan Ramanayaka hitapu amathiwaraya parliamentuwen eliya thamai gihilla adhikarane vivechane kare nadu thindu gana katha kare etuma hira gedara gihilla avasaneedi Ranil Wickremesinghe janadhipathiwa etuna samawaran dunna idi e nisa apada therenne na meke mokadda kiyana eka habai api ekak kiyana api adhikarana thindu vivechane karanne ne api pakshayak hadira kiyana api adhikarana garu karana තනතුරු කෙසේ වෙතත් අපි අධිකරණයට ඇතුල් වෙන්නේ අධිකරණ හිස නමලා නිදහස් අධිකරණයට ඒ අයිතිය ලබා දෙන්න ඕන. ඒ නිසා ගරු සභාපතිතුමනි බොහොම පැහැදිලිව කියනවා මේ වැය ශීර්ෂයේදී අද මේ වැය ශීර්ෂයේ කතා කළ යුතු දෙයක්ම තමයි මේ වැය ශීර්ෂයේ වැඩිපුරම අද මේ මුදල් ටික වෙන් කළා තියෙන මුදල් වලින් වැඩි බහුතරයක් අරගලයට පින් සිද්ධ වෙන්න යනවා. ජනාධිපති මන්දිරය හදන්න ජනාධිපති ලේකම් කාර්යාලය හදන්න අරලිය ගහ මන්දිරය හදන්න මේවට යනවා. හැබැයි ඒව ගැන කතා වෙන්නේ නැහැ. එනිසා ගරු සභාපතිතුමනි බොහොම පැහැදිලිව කියනවා අපි රටක් හැටියට එකට එකතු වුණොත් විතරයි මේ රට ජය ගන්න පුළුවන්. අපි රටක් කැඩේට ඇත්ත කිව්වොත් විතරයි මේක මිනිස්සුන්ට දැනෙන්නේ. ඒ නිසා ඇත්ත තිත්තයි. තිත්ත වුණත් අපි ජනතාවට ඇත්ත කියලා මේ රට ගොඩනගන්න අපි රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පූර්ණ සහයෝගය ලබා දෙනවා කියන එක මතක් කරනවා. බොහොමත් ස්තුතියි ඔබතුමාට.
Thank you. Honorable Kumar Welgama, you have 14 minutes.
You have 16 minutes, but you have got 2 minutes now.
So the time delay initially, they have discussed.
No, but you shouldn't do that. I'm a whole member, and I don't speak every time. So you must give my 16 minutes to me. Karu Sabhapathitumani, Mama, ඇත්තටම සන්තෝෂ වෙනවාද ජනාධිපතිතුමා මේ ස්ථානයට පැමිණීම ගැන. මොකද එතුමා මේ ස්ථානයට පැමිණිලා මම හිතන්නේ හොඳ ප්‍රශ්න ටිකක් විසඳුවා. ඒක මම හිතන්නේ ඔබතුමාටත් ඒක බලපානවා. ඉතින් ඒක දිහා සියලු දෙනාගේම කැමැත්ත දුන්නා මේ පළේ බෙදා හැරීම පිණිස සාකච්ඡාවක් ආරම්භ කරන්න. ඒ වගේම මම කියන්න ඕනේ මේ අනික අයවැය ගැන කතා කරන්නේ. අපේ ජනාධිපතිතුමා කිව්වා 1948 දී ආසියාවේ සංවර්ධිත රටවල් අතුරෙන් ජපානය පළවෙනි තැනයි දෙවැනි තැන ලංකාවයි කියලා. 1948 සෞභාග්‍යමත් ආසියාවක් යනු තිබ්බයි කියලා තමයි කියන්නේ. ඒ කාලේ තිබුණේ වතු ආර්ථිකයක්. වතු හිමිකරුවන් හා ඊට උපකාර සේවා සැපවූ අය තමයි ධනවත් පන්ති හිටියේ. එදා පවුල් රටේ හිටව පවුල් ගාන 108යි. ඒ 108න් පවුල් 100යි මිඩල් ක්ලාස් එකේ හිටියේ. 108න් පවුල් 100යි. පවුල් 103ක්මත් ගරු ඇගමැතිතුමා ඉතාම දිලිඳු තත්ත්වයේ හිටියේ. මේ 1948 පවුල් 103ක්. 8න් 103ක්ම ඉතාම දිලිඳු තැනක හිටියා. අනිත් එක තමයි අපේ තියෙන පවර්ටි ලයින් එක. දැන් පවර්ටි ලයින් එක ගත්තොත් 2019 මාසික ආදායම රුපියල් 6956ට අඩු 6956ට අඩු අය ඒ දුප්පත් දිලිඳු ජනතාව හැටියට තමයි ගණන් ගත්තේ. අනිත් අය 6956ට වැඩි අය ඒ අය දුප්පත් අය හැටියට ගණන් අරගන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ මේකේ මේ හදන පර් කැපිටා ඉන්කම් එක මනින විදිහේ වැරැද්දක් තියෙනවා. මොකද 6956ක් තමයි මාසික ආදායම එයින් පල්ලෙහා තමයි දිලිඳු. එතනින් උඩ සීලු දෙනාම දුප්පත් නොවේ. ඉතින් ඒකේ යම් කිසි වැරැද්දක් තියෙනවා කියන එක මම කියන්න ඕනේ. අනිත් එක රජයේ ආයතන ගත්තොත්. දැන් රජයේ ආයතන ගැන අද කතා කරා. රජයේ ආයතනවල හුඟක් ආයතනවල වැඩි සේවක සංඛ්‍යාවක් ඉන්නවා. මේක පාඩු ලබන සහ ලාභ ලැබුණ සියලුම. සියලුම ආයතනවල විශාල සංඛ්‍යාවක් ඉන්නවා. අපි මන්ත්‍රීවරු හැටියට, ඇමතිවරු හැටියට අපිත් ඒකට බග කියන්න ඕන. ඒකට අපිත් බග කියන්න ඕනේ. අපිත් දැම්මනේ අපේ පළාත්වල අයව දාලා තියෙනවා කරු රාජ්‍ය ඇමතිතුමනි. ඉතින් ඒක නිසා ඒක එතකොට දැන් මේවා ආපහු දෙනකොට මේවා දෙනවනම් අපි කියන්නේ පුද්ගලික අංශයට දෙනවනම් මොකද්ද අපි කරන්නේ? අපි කරන්නේ සේවක සංඛ්‍යාව අඩු කරලා තමයි අපි බාර දෙන්නේ. නැත්තම් පුද්ගලික අංශය ගන්න නැහනේ. ඒ සේවක සංඛ්‍යාවත් එක ගන්න නැහැ. ඒකෙන් වෙන්නේ අපි මොකක් හරි ස්කීම් එකක් ගෙනල්ලා ඔවුන්ට විශ්‍රාම මොකක් හරි යම් කිසි ක්‍රමයක් හදලා ඒගොල්ලන්ගෙන් ඒ පුළුවන් තරම් අඩු කරලා තමයි අපි ඒ පුද්ගලික අංශයට ඒ ආයතනය බාර දෙන්නේ. ඒ කියන්නේ අපි ආයතනය බාර දෙන්නේ ක්ලීන් බැලන්ස් ෂීට් එකක් එක්ක. ක්ලීන් බැලන්ස් ෂීට් එකක් එක තමයි රාජ්‍ය ඇමතිතුමා අපි බාර දෙන්නේ ඒ කම්පැනි. ඉතින් ඒක නිසා මේ ඒ අයට කරගෙන යන ලේසි ඒකට. ඒ අයට ඕන ආයතනයක් ගෙනියන්න ලේසි. අපි හුඟක් බර අඩු කරලා තමයි ඒ අයට දෙන්නේ. මම මේ කියන්නේ පුද්ගලික කාරණේට විරුද්ධ නෙවෙයි. මම කියන්නේ එහෙමනම් ආණ්ඩුවට කරත හැකි. මම ඒකයි මේකෙන් පොඩ්ඩක් පෙන්නලා දෙන්නේ. ආණ්ඩුවට කරත හැකි. එතකොට මම කියන්නේ හැමතැනම පුද්ගලික අංශයක් හොඳයි කියලා. පුද්ගලික අංශය හොඳනම් ලලිත් කොතලාවල මහත්තයාගේ ගෝල්ඩන් කී එක කොහොමද කඩාගෙන වටන්නේ? පුද්ගලිකාංශය හොඳ නැහැ. ඒ නිසා 20ක් මැරුණා. 20 දෙනෙක්. මේ গোল্ডන් කී එක කඩාගෙන වැඩිච්ච නිසා 20 දෙනෙක් මැරුණා. ඒගොල්ලන්ගේ දුක බවව ගන්න බැරුව. ඉතින් ඒ නිසා පුද්ගලිකාංශය හැම එකක්ම හොඳ නැහැ. ඒකත් හරියට මේ මම ඒක ගැන කියන්නේ නැහැ ඒක මම. නවත් ගන්න කියන එක. ඒ වගේම රජයේ සතු ආයතන 52ක් තියෙනවා. පාඩුව බිලියන 86ක් කියලා අපේ ජනාධිපතිතුමා කිව්වා එදා මේ අයවැය විවාදයේදී. ඒක ඒ බිලියන 86 දින දෙක තුනකින් ලයිසුව ගත කරන බවත් කිව්වා. එතකොට අපේ මගේ හිත මිත්‍ර මෙතුමාගේ සීය සමග මං ඉඳලා තිනවා ඒ විරත්නායක මහත්තයා. මෙතුමාගේ පියත් එක මං ඉඳලා තිනවා අපේ සේමසිංහ මහත්තයා ටූරිසම් මිනිස්ටර්. එතකොට මේ පත්තරේ වැරදිද මන් දන්නේ. මේක පත්තරේ වැරද්ද මන් දන්නේ. නොවැම්බර් මාසේ 14 වෙනිදා සඳුදා අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා කියනවා 52 state enterprises records rupees 966 billion loss in the first 6 months of this year. එතකොට එහෙමනම් මේ මේ ඒක හරි. ඔව් මේක හරි නම් මම හිතන්නේ අයවැය කතාවේදී මේක වැරදිලා කියෙන්නේ නැති. ඒක පොඩ්ඩක් ඔබතුමා බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. නැත්නම් වැරදි තොරතුරු නෑනේ. දැන් මටත් ආවේ වැරදි තොරතුරක් නේ. ඒ වගේ
රබල් ශයන් සේමසිංහ
අපේ රටේ මේ ස්ට්‍රැටජිකලි ඉම්පෝටන්ට් ආයතන 52ක් නම් කරලා තියෙනවා. ඒ නම් ඒ 52 බැලන්ස් ෂීට් එකේ තියෙන තත්ත්වය තමයි මම කිව්වේ ඔබතුමාට. මේ පළවෙනි ෆස්ට් කෝට් එකටයි සෙකන්ඩ් කෝට් එකටයි.
හොඳයි. මම ඒක පිළිගන්නවා. ඒ වගේම දැන් අපේ රටේ වැඩ කරනවා නොන් රෙසිඩන්ට්ස්ලා. ඒ කියන්නේ මේ රටේ ජීවත් අය නෙවෙයි පිට රටෙන් ඇවිල්ලා අපේ රටේ ආයතන වල වැඩ කරනවා. ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් වල වැඩ කරනවා. දැන් මේගොල්ලන්ට tax free වරප්‍රසාද දෙන්නේ. ඉතින් ඒගොල්ලෝ විශාල වැටුපක් ගන්නවා. ඉතින් රට බංකොලොත් ගහලා තියෙන අවස්ථාවේදී මම ඉල්ලා සිටිනවා මේක අවධානයට ගන්න කියලා. ඔවුන්ටත් අර tax එකේ 36% බද්ද ගන්න. ඒගොල්ලන්ගේ 36% බද්ද ගන්න. දැන් අපේ අයගේ 36% ගන්නව නම් බද්ද අර වගේ ඊට වැඩිය 10 ගුණයක් 15 ගුණයක් විතර වැඩි වැටුපක් ගන්න පිටරටින් එන සේවකයින්ගේ ඇයි ටැක්ස් කරන්නේ නැත්තේ? ඉතින් ඒකත් ගන්න කියලා මම තමුන්නාන්සෙන් ඉල්ලා සිටිනවා. එතකොට දැන් මෙහිකෙ මෙන්න මේක ඉතාලම බලන්න 136ක් ගන්න නිසා අපේ විශාල ප්‍රමාණයක් රට අතහැරලා යනවා. ඒක ඔබතුමා පිළිගන්න ඕනේ. 118ක් විතර 117ක් සහ pay tax එක ගැව්වත් මම හිතන්නේ ඒකේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නැත්තම් විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් තොරතුරු තාක්ෂණය මේක IT මේක ඉන්දියාවේ බොහොම දියුණු මම හිතන්නේ තැනක් තොරතුරු තාක්ෂණයේ පරිගණක හා software ආදායම අපේ 2012 ඩොලර් මිලියන 564යි. 2021 ඩොලර් මිලියන 1168ක් රටේ ඉහළ ගියා තියෙනවා. එතකොට මේක අපේ තේ අපනායන පහු කරගෙන යනවා. අපි තේ පිටරට යවන මුදල් වලටත් වැඩිය ප්‍රමාණයක් මේ IT සෙක්ෂන් එකෙන් වැඩි කරගෙන යනවා. දැන් ඒකට වෙලා තියෙන්නේ ඒකේ වැඩ කරන ඒ IT සෙක්ෂන් එකේ වැඩ කරන මහත්වරු අද මේ ටැක්ස් එක නිසා මයිතනෙන් 50ක් විතර රට ගිහිල්ලා. ඒගොල්ලෝ රට ගිහිල්ලා. මොකද අපිට මේ ෆොරින් එක්ස්චේන්ජ් අපිට ලබා ගන්න පුළුවන් හොඳම තැනක් තමයි IT සෙක්ෂන් එක. ඉන්දියාව මම හිතන්නේ මේකෙන් ඉතාම දියුණුයි. ඉතින් මේක අපි දියුණු කරන්න ඕනේ. මේ අයට අපි රට යන නොදී ඔවුන්ට ගහන 136 මම හිතන්නේ ඊට වැඩිය 118ක් වගේ ගෙනාවොත් ඒගොල්ලන් පිටරට යන එක නවත්තන්න පුළුවන්. මේක ඉතාමත්ම වැදගත් අංශයක් මම කියන්නේ. ඒක නිසා මේකට ප්‍රමුඛතාවය දෙන්න. දැන් අපේ දරුවෝ ඔක්කොම අපි වගේ නෙවෙයි. අපි පරණ මොරිස් වයිනර් කාර්යෝ වගේ. නමුත් අපේ දරුවෝ ඔක්කොම IT sections IT වලින් උගක්ම ඉහළ මට්ටමේ ඉන්නේ. ඉතින් ඒ අය සීල දිනාම රට ගියොත්
අපිට මේක කරගන්න බැරිවෙන්න බැරිවෙන කාලයක් උදාවෙයි. ඉද ඒ වගේම මං චෝදනාවක් කරනවා. දැන් මේ පිටරට වැඩ කරන අය, පිටරට සේවය කරන අපේ ශ්‍රමිකයින් ඉන්නවා, වැඩ කරන මහත්වරු ඉන්නවා, නෝන්ලා ඉන්නවා. මේ අයගෙන් මං හිතන්නේ අපිට පුළුවන් හොඳ කළමනාකරණයක් කරොත් එම්බසඩර්ස්ලා හරහා, නැත්නම් මෙහෙ ඉන්න හොඳ බෝඩ් එකක් ගාලා ඔවුන්ගෙන් ඒ පිටරටවල ඉන්න අයගෙන් ණයට සල්ලි ගන්න ඩොලර්. අපි ගත්තොත් මාසිකට එක්කෙනෙක්ගෙන් ඩොලර් 100ක්, ඩොලර් 100ක් ගත්තොත් ණයට, ඒකට පොලිය ගෙවලා, ඒකට පොලිය ගෙවලා අවුරුදු දෙකකට ගත්තොත් මං හිතන්නේ මිනිස්සු නොදී ඉඳී කියලා. අද මිනිසුන් අද දෙනවා, රට වැටිලා තියෙන තත්ත්වය දන්නවා. අනිත් එක මේවා කරන්න අපි ඔක්කොම එකහුව වෙන්න ඕනේ. විපක්ෂයයි ආණ්ඩු පක්ෂයයි ඔක්කොම එකහුව වුණොත් තමයි ඉතලට මිනිසුන්ගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ ඒ ගැන එකව කරුවොත් මම හිතන්නේ ඔහුට හොඳ පොලියක් දුන්නොත් ඔවුන්ගේ මුදල් සහ පොලිය ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේකට පාර්ලිමේන්තුවේ ඒකත් ඡන්දයෙන් සම්මත කරගත්තොත් විශ්වාසයක් ගොඩනැගෙනවා. පාර්ලිමේන්තුවේ ඒකත් ඡන්දයෙන් විශ්වාස කරගත්තොත්, සම්මත කරගත්තොත් මේකෙන් මං හිතන්නේ මේ දේ කරන්න පුළුවන්. හැබැයි කිලිටි වෙච්ච නැති, කිලි අහු වෙච්ච නැති නිලධාරීන්ව මේකට දාන්න ඕනේ. කිලි අහු වෙච්ච නිලධාරීන්ව දාන්න එපා. අනිත්
honorable member, you have 2 more minutes.
මේක නිකන් හෙලිකොප්ටර් එක වගේ යනවා. අනිත් එක දැන් අපි ගත්තොත් විශ්වවිද්‍යාල, පිටරට විශ්වවිද්‍යාල මෙහෙ තියෙන දැන් අපේ දරුවෝ ගිහලා පිටරට ඉගෙන ගන්න. ඒක ඒක අවුරුද්දකට කෝටියකට වැඩි වියදම් කරනවා. ඇයි අපිට බැරි මෙහෙ මේක ඇති කරන්න? දැන් බලන්න මෙහෙ තියෙනවා රෝයල් එක තියෙනවා, සෙන්ට් තෝමස් එක තියෙනවා, ආනන්ද එක තියෙනවා, විශාල විශාල තියෙනවා මේ ආයතන. මේවා හවස්වරුව මම මේ යෝජනාව පමණයි මේ කරන්න පුළුවන්ද බැරිද මම දන්නේ නැහැ. හවස්වරුවේ මේ ශාලාවල් සියල්ලම නිකන්. ඒතර අපිට බැරිද පිටරට ශිෂ්‍යාවන් ශිෂ්‍යෝ ශිෂ්‍යාවන් මෙහෙට ගෙනල්ලා මේ ඒ හවස්වරුවේ වැඩ කරන්න ඉගෙන ගන්න අලුත් විශ්වවිද්‍යාලය ඇති කරන්න පුළුවන් කියන එකයි මගේ හැඟීම. අනිත් එක සංචාරක ව්‍යාපාරය. දැන් සංචාරක ව්‍යාපාරය ගත්තොත් මම හිතන්නේ මේක මේකට හැබැයි උද්ඝෝෂණ නවත්තන්න ඕනේ. මේ රට ගැන හිතන්න ඕනේ. මේ උද්ඝෝෂණ කරලා අවදාපත් රටක් දිනු කරන්න බෑ. ඉතින් මම ඉල්ලා සිටිනවා හැම එක්කෙනාගෙම මේ තියෙන උද්ඝෝෂණ අඩු ගානේ අවුරුද්දකට හරි දෙකකට හරි නවත්තන්න. නවත්තලා මේ රට ගැන හිතන්න. රට ගැන හිතලා කරුණා කරලා, මොකද රටට සංචාරකයෝ ආවොත් තමයි ඩොලර් එන්නේ. අපේ මගේ සහෝදරයා රෝහිතාබේ ගුණවර්ධන මහත්තයා දන්නවා ඒක. ලංකාවට ඩොලර් ගේන්න පුළුවන් ඒක හොඳ තැනක් තමයි සංචාරකයෝ. දැන් අනිත් එක මේ සංචාරකයෝ ගේනකොට මං ඉල්ලා මං සභාපතිතුමා කියනවා අඩු ගානේ උන්ට ඒ පැකේජ් එකට 10%15% අඩු කරන්න. ඒ දෙන පැකේජ් එක තියෙනවානේ ටුව ගයිස්ලාරා, ඒගොල්ලන්ට 15% රිබේට් එකක් දෙන්න. එතකොට ඒක ලංකාවේ මුදල් වලින් දෙන්න පුළුවන්. ඒක ඩොලර් වලින් දෙන්න ඕනේ නැහැ. ලංකාවේ මුදල් වලින් 10%15% රිබේට් එකක් දුන්නොත් ඊට වැඩිය මං හිතන්නේ ඔවුන්ව ඇඳ ගැනීමට මම හිතන්නේ පුළුවන්කම ලැබි. අනිත් එක දැන් බලන්න වර්කර්ස් රිමිටන්ස් ගත්තොත්, අපි ගත්තොත් පිටරටේ ශ්‍රමිකයන්ගේ මුදල් ගත්තොත් සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 7ක් විතර ලැබෙන්න ඕනේ. මම හිතන්නේ ඒ ගන්න හරිද වැරදිද මන් දන්නේ නැහැ. ඩොලර් මිලියන 7ක් විතර ලැබෙන්න.
honorable member please wind up.
2020 ජනවාරි ඉඳන් අගෝස්තු වෙනකම් මාස 8යි ඩොලර් මිලියන 4346ක් ලැබිලා තියෙනවා. 2021 අගෝස්තු මාසේ වෙනකම් 4224යි. 2022 අගෝස්තු මාසේ වෙනකොට 2215යි. එතකොට 50% අඩු වෙලා තිනවා පිටරට ශ්‍රමිකයන්ගේ සල්ලි. මේකට හේතුව තමයි ඔවුන් එකක් රජය කෙරෙහි විශ්වාසය නැතුව ඇති, ඒක එකක් වෙන්නේ නැති. අනිත් එක තමයි මේ අය හැබැයි සල්ලි එවනවා, එවන්නේ උන්ඩියල් ක්‍රමයට. හවාල් ඉන්දියන් ක්‍රමයට තමයි, හවාලා උන්ඩියල් ක්‍රමයට තමයි මේගොල්ලන් වැඩිපුර සල්ලි එවන්නේ. එතකොට බැංකුව නැත්නම් රජය මේකට ඔවුන්ට ටිකක් ඊට වැඩිය වැඩි මුදලක් දෙන්න. මට මතකයි එක සැරයක් මුදල් දෙම
දීලා
රුපියල් 10ක් වැඩි කරා. නමුත් මම හිතන්නේ හිටපු ගවනදු කුවේර. ඒ රුපියල් 10ක් මදි. ඊට වැඩි හිටියා ලොකු මුදලක් දුන්නොත් ඒ ප්‍රමාණයට වැඩිය දුන්නොත් මං හිතන්නේ ඒගොල්ලන්ව ඇදලා ගන්න පුළුවන්. අනිත් එක මේ උන්ඩියල් ක්‍රමය යටතේ මේ වගේ එක නවත්තන්නේ සිද්ධ වෙනවා. එහෙම නැත්නම් විශාල පාඩුවක් රටට ආණ්ඩුවට රටට ඇති වෙනවා කියන එක මම කියන්න ඕනේ. ඉතින් මං දැන් මේවයි රෙවනිව එකව කරනකොට මම මේක අන්තිම වතාව කියන්න මට පොඩ්ඩක් දෙන්න. මේ එකව කරනකොට අපි දන්නවා අපි පොඩි කාලේ ප්‍රාදේශීය ලේකම්ට කිව්වේ DRO කියලා. ඩිවිෂනල් රෙවනිව් කලෙක්ටර්. ඒගොල්ලන් කරේ රෙවනිව් කලෙක්ට් කරා. ඊට පස්සේ තමයි AGA උනේ. දැන් ප්‍රාදේශීය ලේකම් වෙලා. නමුත් ඔවුන්ගේ ඇත්ත ජොබ් එක තමයි ඒ ප්‍රදේශයේ සල්ලි එකාසු කිරීම. ඉතින් මේ වගේ දැන් ගම් මට්ටමෙනුත් ඔවුන්ට මේක බාර දෙන්න පුළුවන්. හැබැයි මේකට ගමේ මිනිස්සු දාන්න එපා. පිටින් දාලා ප්‍රාදේශීය ලේකම් නැත්තම් DRO කන්තෝරුව හරහා ඕගොල්ලන්ට මේකේ රෙවනිව් කලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් තියෙනවා. නමුත් සභාපතිතුමා මට කරදර කරනවා මේක නවත්තන්න කියලා. ඒ නිසා එතුමාට ගරු කිරීමක් වශයෙන් නැත්තම් ඔබතුමාත් එක්ක නවත්තන්නේ නැහැ. ඔබතුමාට ගරු කිරීමක් වශයෙන් මම නවත්තනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Nimasri Padasilva, you have 13 minutes.
නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, විශේෂයෙන්ම අද දින කාරක සභා අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමාගේ වැයශීර්ෂය ඇතුළු ඉතා වැදගත් වැයශීර්ෂයක් කීපයක් පිළිබඳව කතා කිරීමට අවස්ථාව ලැබීම ගැන මං ඉතාමත්ව සතුටු වෙනවා. පළමුවෙන්ම ජනාධිපතිතුමා වෙනුවෙන් වෙන්කර ඇති මුදල් ප්‍රමාණය සහ කාරණා පිළිබඳ දකිනකොට අපි අනිවාර්යයෙන්ම අනුමත කළ යුතුයි. එතුමා තමයි මේ රට ආර්ථික අගාධයකට පත් වී සිටින මේ අවස්ථාවේදී සියලු අභියෝගයන් බාර ගැනීම සඳහා නිර්භයව ඉදිරිපත් වුණු යුග පුරුෂයෙක් හැටියට එතුමා කටයුතු කළා තියෙනවා. එතුමා මේ වගකීම බාරගත් දා සිට මේ දක්වා මේ ආර්ථිකය නිසි දිශාවට හැරවීම සඳහා අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒවායේ ප්‍රතිඵල අපි අත්විඳලා තියෙනවා. ගෑස් පෝලිං නෑ, එතකොට ඉන්ධන පෝලිං නෑ. ඒ විදිහ ඒ පමණක් නෙවෙයි, ආර්ථිකය දැන් ස්ථාවර තත්ත්වයකට පත්වීම සඳහා ආරම්භයක් ඇති කළ තියෙනවා. ඒ අනුව බලනකොට එතුමාට දුන්න කාර්යභාරය එතුමා ඉතා හොඳ දර්ශනයකින් යුතුව ශ්‍රී ලංකාවට ගෞරවයක් වෙන පරිදි ශ්‍රී ලංකාව තුලත් ශ්‍රී ලංකාවෙන් පිටතත් ජාත්‍යන්තර වශයෙනුත් ශ්‍රී ලංකාවට විශ්වාසය දිනා ගැනීම සඳහා අවශ්‍ය නායකයෙකුට තිබිය යුතු ගුණාංග ප්‍රදර්ශනය කරමින් එතුමාගේ පරිණතභාවය ප්‍රදර්ශනය කරමින් එතුමා කටයුතු කිරීම අපිට ආඩම්බරයක්. ඒ නිසා අපිට විශාල විශ්වාසයක් තියෙනවා මේ ආර්ථික අගාධයෙන් ගොඩ ගැනීම සඳහා එතුමාට ශක්තිය තියෙයි කියලා. ඒ පමණක් නෙවෙයි, එතුමාගේ සුවිශේෂ වූ දර්ශන විෂන්ස් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ආර්ථිකය ස්ථාවර කිරීම. ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා කිසිම නායකයෙකුට ගන්නට නොහැකි වුණු, ගන්නට බිය වුණු, පැකිලුණු ඒ තීන්දු ආර්ථික තීන්දු රාශියක් අරන් තියෙනවා. ඒක නිසා මෙතන ඉන්න අනිත් නායකයින්ට එතුමා ආදර්ශයක්. ඒ විතරක් නෙවෙයි, නායකයින්ට එතුමා ආශිර්වාදයක්. එතුමා මෙහෙ වැඩ ටික කරලා දීලා ආර්ථිකය ස්ථාවර කළා. රටේ ආර්ථික ප්‍රතිපත්තිය නිසි පීලට දැම්මයින් පස්සේ අනිත් ඇයට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවා ජනප්‍රිය තීන්දු නෙවෙයි නම් එතුමා බැනුම් හායි. නමුත් රට ගොඩයයි. එතකොට අනිත් නායකයන් ඔක්කොටම තමන්ගේ වැඩ කටයුතු ඊට පස්සේ කරගෙන යන්න පුළුවන්. මෙතුමා අවශ්‍ය පදනම දාලා තියෙනවා ආර්ථික වශයෙන් ගන්න ඕන තීන්දු නොබියව ගැනීමේ. දෙවෙනි කාරණේ තමයි ගත යුතු දේශපාලන තීන්දු. ගත යුතු දේශපාලන තීන්දුව තමයි LTTE ත්‍රස්තවාදයේ අවසන්. දැන් ඊළඟට තවත් ආකාරයක ත්‍රස්තවාදයක් මේ රටේ ගොඩ නැගින්න එනවා. මේ ත්‍රස්තවාදයෙන් මේ රට විනාශ කරන්න දෙන්නේ නැතුව, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න දෙන්නේ නැතුව, මේ රටේ පාර්ලිමේන්තු ක්‍රමය විනාශ කරන්න දෙන්නේ නැතුව අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගේන අතරම ත්‍රස්තවාදය පරාජය කිරීම, නැගී එන ත්‍රස්තවාදය පරාජය කිරීම. එතුමා ඒ වගකීම බය නැතුව බාර ගන්න තියෙනවා. එතුමා එක කිව්ව ඉතා පැහැදිලිව මට ඒකාධිපති කියලා කියන්න, හැබැයි මං ත්‍රස්තවාදයට ඉඩ දෙන්නේ නැහැ, විනාශ කරන්න ඉඩ දෙන්නේ නැහැ, මන්ත්‍රීවරු මරන්න ඉඩ දෙන්නේ නැහැ, මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියන්න ඉඩ දෙන්නේ නැහැ. රටේ දේපළ විනාශ කරන්න මං ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා එතුමා ඒ අවශ්‍ය මේ වෙලාවේ අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ කිසිදු පැකදීමකින් තොරව එතුමා කිරීම ගැන අපි සියලු දෙනාම එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න ඕනේ. ඊළඟට ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම සඳහා, රටේ ස්ථාවර භාවය ඇති කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා. එතුමා විශේෂයෙන්ම උතුරේ ජනතාව සමග උතුරේ තිබෙන ප්‍රශ්න පිළිබඳව ඉතාම සාධනීය ලෙස කරුණු ඉදිරිපත් කරමින් කිසිම බියකින් සැකයකින් තොරව අද සියලු දෙනාගේම සහයෝගය අරගෙන ඒ ප්‍රශ්නය විසඳීම සඳහා කාලවකවානු ඇතුව වැඩපිළිවෙලක් කරගෙන යනවා. ඉතින් එතුමාගේ කවුලෙන් අදින්න එපා කවුරුත්. අපි කවුරුත් එතුමාට සහයෝගය දීලා මේ ප්‍රශ්නයත් විසඳලා අපි ජාත්‍යන්තර ස්ථාවර භාවය, ජාත්‍යන්තර ගෞරවය හා ආදරය ලංකාවට අපි දිනාගත යුතුයි. ඒ වගේම විශේෂයෙන් අපි විපක්ෂයට, විපක්ෂ නායකතුමාට, විපක්ෂයට කියන්න ඕනි, රනිල් වික්‍රමසිංහ මහතා අපට වඩා ලං වෙන්න ඕන ඔබතුමාලට. ඔබතුමාලගේ පක්ෂයේ හිටපු නායකයෙක්, ඔබතුමාලා ගරු කරන ප්‍රතිපත්ති පිළිබඳව මනා වැටහීමක් හා දැනීමක් තියෙන අය. අපි මේ ඊට වඩා ප්‍රතිවිරුද්ධ වූ දේශපාලනය කරපු අය. අපි එතුමාට සහයෝගය දෙන්නේ මේ රට ගොඩ ගැනීම සඳහා අවශ්‍ය නිසා. ඒ නිසා අපි තුල අර පටු ඊර්ෂ්‍යාවල් නැහැ, කුහක කන් නැහැ. කවුරු හරි වැඩේ කරනවා නම් එයාට ඉඩ දෙනවා මිසක් එයාගේ කකුලෙන් අදින්න අපි යන්නේ නැහැ. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, ඒ වගේම කියන්නට උන තව කාරණයක්. විශේෂයෙන්ම එතුමාට කළ යුතු සුවිශේෂ උදේශපාලන ප්‍රතිසංස්කරණයක් තියෙනවා. එතුමා කිව්වා මේ මනාප ක්‍රමේ නැති කරන්න ඕන කියලා. මනාප ක්‍රමේ නැති කරලා මේ දේශපාලනය විශේෂයෙන්ම වලපල්ලට දාලා අපි හුඟක් වියදම් කරලා කරන මේ දේශපාලන සටන් නැවැත්වීම සඳහා මනාප ක්‍රමයෙන් තොර හොඳ මැතිවර ක්‍රමයක් හදන්නට ඕන. ඒ වගකීම එතුමාට තියෙනවා. මං හිතනවා එතුමා ඒ වගකීමත් අනිවාර්යයෙන්ම ඉෂ්ට කරයි කියලා. ඉතින් මෙන්න මේ ඉතාමත්ම වැදගත්. ඒ නිසා අපිට මේ රට අවශ්‍ය ගැළපෙන මැතිවරණ ක්‍රමයක් සහිත දේශපාලන ප්‍රතිසංස්කරණත් අපි බලාපොරොත්තු වෙනවා. පළාත් පාලන මැතිවරණ මගේ අදහස නම් අපි පුළුවන් ඉක්මනින් පළාත් පාලන මැතිවරණ තියන්නට ඕන. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය වාතාවරණය අපි හදාගෙන පළාත් පාලන මැතිවරණ සඳහා ඉදිරිපත් වීම කියන යෝජනාව කරන්නට කැමතියි. ඒ වගේම ගරු නියෝජ්‍ය කාලක සභා සභාපතිතුමනි, මට අවසර දෙන්න පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරමින් ඊයේ අනුර කුමාර දිසානායක මැතිතුමා මට කනගාටුයි කියන්නට සුමන්දිර මැතිතුමත් මට එරෙහිව චෝදනා රාශියක් නැග්ගා. ඒට උත්තර දීම මගේ යුතුකමක්. විශේෂයෙන්ම එතුමා කිව්වා අර තයිසේ ආයතනෙන් මම අල්ලසක් ගත්තා කියලා ප්‍රකාශය පිළිබඳව. ඒ පිළිබඳව මුලින්ම මේ පිළිබඳව මේ සභාවේදී ප්‍රශ්න කරයි පස්සේ මම වහාම එවකට ජනාධිපතිව සිටි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත 6/7/2022 ලියුමක් ලියලා මං කිව්වා. ලියුම ටිකක් දිගයි. ඔබතුමාගේ රජයේ කීර්ති නාමයත් මාගේ නීදෝෂ භාගයක් භාවය රැක ගැනීම සඳහා මේ චෝදනාව පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් වහාම පැවැත්වීමට කටයුතු කරන ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මෙම පරීක්ෂණ නිදහස් වා ස්වාධීනව පවත්වාගෙන යාමට ඉඩකඩ සලසා දීම සඳහා මාධ්‍ය අමාත්‍ය ධූරයෙන් වහාම ඉවත් වන බව දන්වා සිටින අතර එම ඉවත්වීම පිළිගන්නා ලෙස ඉල්ලා සිටිමි. මමයි ඉල්ලා අසුනේ, තාවකාලික ඉල්ලා අසුනේ මේ පරීක්ෂණ ඉවර වෙනකම් පරීක්ෂණ ඉඩ දෙන්න. ඒ නිසා ඒ බව මම නිවැරදි කරන්නට ඕන. දෙවැනි කාරණේ ඊළඟට ඒ කාලෙම සිලෝ ඩේලි FT පත්‍රයේ තිබුණා තයිසේ ජපනිස් තයිසේ කෝපරේෂන් ඩිනයිස් බ්‍රයිබරි ඇලිගේෂන් ඕවර් BIA එක්ස්පෑන්ෂන් ප්‍රොජෙක්ට්. තයිසේ සමාගම එවැනි දෙයක් සිදුනේ නෑ කියලා කියනවා. මේමයි තියෙන්නේ when contacted to verify the truth behind the accusations Taisei Corporation Sri Lanka General Manager Satu said that he was shocked to hear such unfounded allegation. ඔහු කම්පණයට පත් වුණා මෙවැනි කිසිම පදනමක් නැති චෝදනාවක් කරලා තිනවා කියලා. Against Minister De Silva who had never asked for any bribe from the company. Me ay kino mang satusay samagamen pagawa kilalu. Satusay samagama kino ehema deyak vela na meka amulika boruwak kiyala. ඉතින් මේක පාර්ලිමේන්තු වරප්‍රසාදයට තේ අරගෙන අපිට මඩ ගහනවා. මේක තමයි JVP එකේ ස්වභාවය. ඉතින් ඒ නිසා ඊට පස්සේ මේ පිළිබඳව මම මේ මේ දෙකම මම හැන්සාඩ් ගත කරන්න කියලා ඉල්ලනවා. ඒක අතුලත් කරන හැන්සාඩ් වාර්තාවට තුන්වෙනි කාරණේ තමයි ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ පිළිබඳව කොමිසමක් පත් කරන්න වෙලාවක් තිබුණ නැහැ. එතුමාට ඒ වෙලාවේ යන්න වුණා මේ කලබලාශයේ. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආවයින් ජනාධිපතිතුමායින් පස්සේ මම එතුමාගෙන් ඉල්ලා සිටියා මේ පිළිබඳව පක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න කියලා. එතකොට හිටපු මහාධිකරණ විනිශ්චයකාරතුමියක් වන කුසලා සරෝජිනී මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඒ කොමිසම පත් කරා. ඒක කියලා තිබුණ අනුරු කුමාර චානක මහත්තයයි කියලා තියෙනවා. මමලු එතුමිය තෝරගන්නේ. එහෙම තෝරගන්න මට බලයක් තියෙනවද? ඒක පත් කරේ ජනාධිපතිතුමාගේ ඉතිමිය සමග තවත් දෙදෙනුගේ කොමිෂන් සභාව පත් කළා. මේ පිළිබඳව ශිරා ලක්තිලක කියලා මහත්තයෙක් කිව්වා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා මං අල්ලස් ඉල්ලපු ටේප් රෙකෝඩින්ස් ජපන් තානාපති කාර්යාලයේ තියෙනවා කියලා කිව්වා. ඉතින් එයාවත් ගෙන්නුවා කොමිෂන් සභාව ඉදිරියට. ඊට පස්සේ මේ කොමිෂන් සභාව වෙනුවෙන් මගේ නීතිච්චවරේ හිටියා. එතුමා හරස් ප්‍රශ්න ඇහුවා. ඊට පස්සේ ජපාන් තානාපති කාර්යාලයෙන් පවා මේ පිළිබඳව කොමිෂන් සභාව අවශ්‍ය ලිපිලේඛන කඩදාසි ගෙන ගත්තා. ජපාන් තානාපති කාර්යාලයෙන් ඒ පිළිබඳව ලිපියක් එවලා කිව්වා. එහෙම කිසිම මගේ ජපාන් තානාපති කාර්යාලයෙන් එවපු ඒ ලිපිය මම සභාගත කරන මේක ඇතුළත් කරන හැන්සාඩ් වාර්තාවට ඒක තියෙනවා. Has the honor to refer to the attached letter from the Committee of Inquiry into the allegation of soliciting bribe from Taisei Corporation Japan dated 24 July 2002 and further informs you that embassy do not possess any document or electronic evidence stipulated in the said letter. Japan තානාපති කාර්යාලයේ කියනවා එවැනි ඉලෙක්ට්‍රෝ කිසිම සාකච්ඡාවක් හරි ඊට අදාළ කිසිම සාක්ෂියක් ජපාන් තානාපති කාර්යාලයේ සතුව නැහැ කියලා. දැන් මෙතන ඇවිල්ලා කියන පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා ජපාන් තානාපති කාර්යාලයේ මේක කිව්වා කියලා. ඊළඟට මොකද කිව්වේ? ඊළඟට අනුර කුමාර දිසානායක මැතිතුමා කිව්වා නෑ නෑ මේ කොමිටි වලින් වැඩක් නෑ. මේක යන්න ඕනි ප්‍රයිබරි කමිෂන් එකට කියලා. ඊට පස්සේ මොකද වුනේ? ඒ අය මම හිතන්නේ ලෑස්ති කළා යව්වා. නිෂාර් මවුලානා කියලා එක්කෙනෙක් 2022 ජූලි 29 වෙනිදා ප්‍රයිබරි කමිෂන් එකට අල්ලා සාදුෂණ කොමිෂන් සභාව නිෂාර් මවුලානා ගියා දීතික මහත්තයෙක් එක්ක. ගිහිලා මට විරුද්ධව පැමිණිල්ලක් කරා, ලිඛිත පැමිණිල්ලක් කරා. ඒ ලිඛිත පැමිණිල්ල පිළිබඳව අල්ලා සාදුෂණ කොමිෂන් සභාවෙන් පරීක්ෂණයක් පැවැත්තුවා. මන් දන්නා අන්දමට බොහෝ අයගේ සාක්ෂි ගත්තා. ඊට පස්සේ මට දැනගන්න වුණා දැන් මොකද මේකට වෙලා තියෙන්නේ කියලා. මම තොරතුරු දැනගැනීමේ 58 තේ අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවෙන් ඉල්ලුවා මොකද මේකට වෙලා තියෙන්නේ කියලා. මෙන්න ඒකට ලැබුණු ලිපිය ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි, please inform that your application letter has been received. In accordance with your application, the following information is provided. The commission has decided to close the file due to lack of evidence. මේ පිළිබඳව කරන ලද පරීක්ෂණයේදී ප්‍රමාණවත් කිසිම සාක්ෂියක් නැති නිසා ඒ ලිපිගොනුව වහලා දැම්මා කියලා අල්ලා සාදුෂණ කොමිෂන් සභාව දන්නවා. ඉතින් මෙහෙම වෙලා තියෙද්දි මේවා දැන දැනම අනුර කුමාර දිසානායක මහත්තයලා තමන්ගේ සුපුරුදු මඩ ගැහිමේ ක්‍රියාව කිරීම ගැන අපි ඉතාම කලකට වෙනවා. ජනතාව එයට මැතිවරණයකදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් පමණක් නෙවෙයි මුළු ලංකාවෙම අවශ්‍ය පිළිතුරු ලබා දෙයි. ඊළඟට එතුමා තව දෙයක් කියලා තියෙනවා. දැනට තයිසේ සමාගම මගින් කරනු ලබන මේ ව්‍යාපෘතිය නතර වෙලා තියෙන්නේ මේක නිසා.
Honorable member, please wind up.
Yes, just one minute. මේ පිළිබඳව ජයිකා ආයතනයෙන් තමයි මේකට මුදල් සපයන්නේ. ජයිකා ආයතනයේ මාව ඇවිල්ලා හමු වුණා. අපේ ලේකම්තුමා හමු වුණා. අපේ එයාපෝර්ට් ඇන් ඒවියේෂන් එකට අපිට කොපියක් සහිත ලියුමක් එවලා තියෙනවා. මේ අය මේ ව්‍යාපෘතිය නතර කරන්නේ ටෙම්පරරි සස්පෙන්ඩ් කරන්නේ මේ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි. සස්පෙන්ඩ් කරන්නේ අපි ණය ගෙවීමේ පිළිබඳව අපේ රජයට හැකියාවක් නොමැති බව ප්‍රකාශ කළ තියෙන නිසා. ඒ නිසා මේ ණය ප්‍රතිව්‍යුගත කරන අවසන් වන තෙක් ටෙම්පරරි සස්පෙන්ෂන් එකක් තාවකාලික නතර කිරීමක් කළා තියෙනවා ඔවුන්ගේ නීති රීති හා රෙගුලාසි අනුව කියලා. ඒ ඉවර වුණු වහාම නැවත මේ ප්‍රොජෙක්ට් එක පටන් ගැනීමට අවශ්‍ය මුදල් දෙනවා කියලත් කියලා තිනවා. ඒ නිසා මෙවැනි වැරදි චිත්‍රයක් මවාපෑම ගැන මම ඉතාම කනගාටු වෙනවා. මම ඒ ජයිකා ආයතනයේ මගින් අපේ එයාපෝර්ට් ඇන් ඒවියේෂන් සමාගමේ සභාපතිවරයාට අපට පිටපත් සමග එවපු ඩිරෙක්ටර් ජෙනරල් සවුත් ඒෂියා ඩිපාර්ට්මන්ට් ඔෆ් ජයිකා එවපු ලිපියක් මම සභාගත කරනවා. එයත් හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කරන්න කියලා ඉල්ලා සිටින හොබොම ස්තුතියි.
Thank you.